ගුරු කෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙනමත් අපි වෙමු පුංචි කැකුළු මල්
අයිබවන් ආදරණීය දුව පුතේ ඌව ගුරු කිතරින් මේ සූදානම 10-11 ශ්‍රේණි සඳහා නැටුම් පාඩම ඔබ වෙත ගෙන එන්න අද දවසේ නැටුම් පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහා විද්‍යාලයේ තේජා සුදර්ශනී විජේසිංහ ගුරු මෑණියනුත් දියතලාව මහා විද්‍යාලයේ නදීකා කුමාරි රත්නායක ගුරු මෑණියනුත්
ආයුරක්කන්තු ආවඩා ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ නිරෝගිමත් සුබ සන්ධ්‍යාවක් සුබ අනාගතයක් වේවා ඔයාලා සියලු දෙනාටම අද දින අපි බලාපොරොත්තු වන්නේ 8-9 ශ්‍රේණියේ නර්තන විෂය හදාරන දුවදරුවන්ට નિયમિત කවි ගායනා පිළිබඳව අවබෝධයක් ලබා දීමටයි. අපි මේ ගායනා ඉදිරිපත් කිරීමට කලින් ඔයාලට කියලා දෙනවා මේ කවි ගායනාවල සංස්කෘතික පසුබිම එමෙන්ම ශාන්ති කර්ම ගායනා ජීවන වෘතීන් හා බැඳි ගැමි ගායනා මෙන්ම විනෝදාස්වාදය අරමුණු කොටගෙන නිර්මාණය වූ ගැමි ගායනා පිළිබඳව. නදීක ටීචර් ගැමියෝ කියන්නේ කවුද?
ගැමියෝ කියන්නේ සාමූහිකත්වය, අව්‍යාජ බව, ඒ කියන්නේ පුතේ අවංකකම නැත්නම් ව්‍යාජ නැතිකම. ඇදහිලි විශ්වාස. ඇදහිලි විශ්වාස කිව්වොත් පුතේ බුදුන්, දෙවියන්, ස්වභාවික වස්තුන් කෙරෙහි, ඒ වගේම ගුරුවරුන් කෙරෙහි ඉතාමත් කාරුණිකව, භක්තියෙන් යුක්තව, ඒ ගුණාංගවලින් යුක්ත පිරිසකට තමයි අපි ගැමියෝ කියන්නේ.
ඔව්, මේ ගුණාංගවලින් හෙබි පිරිස ගැන කියවෙන ගායනා විශේෂයන් මේ ගැමියන්ගේ තියෙන එම ගුණාංග සමුදායන් මේ ගැමි කවි තුළින් මනාවට පිළිබිඹු වෙනවා නේද? ඒ වගේම මෙම කවි ගායනා උපයෝගී කරගෙන කරන ගැමි නැටුම් තුළින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය මෙන්ම සංස්කෘතික වටිනාකමත් නිරූපණය වෙනවා. එහෙමනම් අපි ඔයාලට මුලින්ම කියලා දෙනවා 8 ශ්‍රේණිය සඳහා નિયમિત ගායනා මොනවද කියලා. පතුරු කවි, සවරම් කවි හා සිරස පාද කවි 8 ශ්‍රේණියේදී ඔයාලා ඉගෙන ගන්න ඕන. ඒ වගේම 9 ශ්‍රේණියේ දුවදරුවනුත්ටත් එක්කලානේ අද මේ පාඩම කරන්නේ. ඉතින් මේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නර්තනය හදාරන දූපුතුන් ගොයම් කවි, පන්නේලීමේ කවි හා කඩතුරා කවි පිළිබඳ ඉගෙන ගත යුතුයි. එහෙමනම් ඔයාලට ජනගායනාවල පසුබිම මෙන්ම ජනගායනාවල නිර්වචනය පැහැදිලි කිරීමට නදීකා ගුරුතුමියට බාර දෙනවා.
පළමුවෙන්ම ජනගායනා යනු කුමක්දයි අපි හඳුනා ගන්න ඕනි. ජනතාව අතරේම ඇති වෙලා ඔවුන් අතරේම ආරක්ෂා වෙලා එන කාව්‍ය වර්ග ජන කවි නමින් හඳුන්වනවා. ඒ වගේම තමයි පුතේ ශාස්ත්‍රීය සාහිත්‍යකින් තොරව ඕනෑම ජන කොටසකට පොදු කාව්‍ය විශේෂයක් ලෙස මේ කවි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම භාෂාවේ කාලීන වෙනස්කම් ජන කවියේ වෙනස් වීමටද බලපාලා තියෙනවා. දැන් අපි බලමු ජන කවියේ ඇති විශේෂ ලක්ෂණ කිහිපයක්. නිශ්චිත කතුවරයෙකු නොමැතිවීම. නිශ්චිත කතුවරයෙක් කිව්වම පුතේ මේ නිර්මාණයට ගොඩක්ම පාදක වෙලා තියෙන්නේ ගැමියන්ගේ බස් වහර. ඒ වගේම ඔවුන්ගේ සිතුම් පැතුම්. ඒ නිසා පුතේ මේ නිශ්චිත කතුවරයෙක් කොහෙත්ම මේ ජන කවියේ නැහැ. ඒ වගේම තමයි ජීවන වෘතියක් මත පදනම් වීම තවත් සුවිශේෂත්වයක්. ජීවන වෘතියක් මත පදනම් වීම සාමාන්‍ය ජන ජීවිතයේ සිතුම් පැතුම් ඇදහිලි විශ්වාස මේ ජන ගායනාවලට පාදක වෙලා තියෙනවා. ඒ වගේම තමයි ආඝාතාත්මක හා අනාඝාතාත්මක ලෙස දෙයාකාර වීමත් සුවිශේෂත්වයක්. මේ ආකාරයට අපට ජන ගායනාවල පසුබිම විස්තර කරන්න පුළුවන්. දැන් අපි බලමු අට ශ්‍රේණියට නියමිත පතුරු කවි පිළිබඳව හඳුන්වා දීම හා ගායනා කිරීම. මේ පසුබිම හා ගායනා කිරීම තේජාගුරුතුමිය විසින් ඔබලාට කරනවා ඇති.
ඔව්. එහෙමනම් අපි මුලින්ම බලමු පතුරු කවිවල පසුබිම. පතුරු නෙටුම හා සබැඳි කවි ගායනා. පතුරු නෙටුම අතීතයේ සිටම විනෝදාස්වාදය අරමුණු කොටගෙන නිර්මාණය වූ ගැමි නැටුමක්. මේ සඳහා පතුර නමින් හැඳින්වෙන රංග භාණ්ඩය උපයෝගී කරගෙන තමයි නර්තනයේ දෙන්නේ. පතුරු නැටුම හා සබැඳි කවි ගායනාවල ගැමි සමාජයේ පවතින ඇදහිලි හා විශ්වාස ගුරු භක්තිය පිළිබඳව සමගිය සාමූහිකත්වය හා අව්‍යාජ බව යන ගුණාංග මේ කවි තුලින් ඉස්මතු කරලා තියෙනවා. ඒ වගේම මේ කවි තුල මේ කියපු කාරණා ගැබ් වෙලා තියෙනවා. එමෙන්ම පතුරු නැටුමේ කවි ගායනා විවිධ නාදමාලාවන් අනුව ගායනා කිරීමට පුළුවන්. එහි සංස්කෘතික වටිනාකම ආරක්ෂා වෙන්න ඕන. ඒ ආරක්ෂා වෙන පරිදි තමයි සංස්කෘතික වටිනාකම ආරක්ෂා වෙන පරිදි තමයි අපි මේ කවි ගායනා කරන්නේ. අපි බලමු මාත්‍රා හතර නැත්නම් මහතනි තිතට පතුරු කවි ගායනා කරලා.
සූරිය කුල ඇති
තනිතිතටම වෙනත් නාදමාලාවකට මේ කවිය ගායනා කරලා.
අතුරු නැතිව සබ
දැන් ශ්‍රවණය කරන්න ඇති මාත්‍රා හතර මහ තනිතිතට පතුරු කවි ගායනා කරපු ආකාරය. එහෙමනම් මම ඔයාලට සූදානම් කරගෙන ආවා පතුරු කවි හා සම්බන්ධ ප්‍රශ්න තුනක්. ලියා ගන්න පුතේ ඔයාලා දන්නවා දැන් මේ පාඩම් වලට ලෑස්ති වෙන ඔයාලා පොතක් පෑනක් කොලයක් ළඟ තියාගෙන තමයි මේවට සූදානම් වෙන්නේ. හරි, ලියාගන්න මෙන්න මේ ප්‍රශ්නය. දෙවියන් ගැන කියවෙන පතුරු කවි පද දෙකක් ලියා දක්වන්න. දෙවියන් ගැන කියවෙන පතුරු කවි පද දෙකක් ලියා දක්වන්න. දෙවනි ප්‍රශ්නය, පතුරු නර්තනයේ මූලික පරමාර්ථය ලියන්න. පතුරු නර්තනයේ මූලික පරමාර්ථය ලියන්න. තුන්වෙනි ප්‍රශ්නය, පතුරු කවි ගායනාවල ගුණාංග තුනක් ලියන්න. පතුරු කවි ගායනාවල ගුණාංග තුනක් ලියන්න. මේවට පිළිතුරු ලියලා ඔයාලගේ පන්ති භාර ගුරුතුමියට බලන්න දෙන්න පුළුවන්. නැවත ළඟදීම දවසක පාසල් පටන් ගත්තාම එහෙමනම් මම මීළඟට ආරාධනා කරනවා අපේ නදීකා ගුරුතුමියට ඔයාලා වෙනුවෙන් කඩතුරා කවි ගැන පාඩම කරගෙන යන්න.
කඩතුරා කවි ගායනාවල සමාජීය හා සංස්කෘතික පසුබිම. උඩරට, පහතරට හා සබරගමු යන සම්ප්‍රදායන් තුනටම පොදු ගායනා විශේෂයක් තමයි මේ කඩතුරා කවි කියන්නේ. ගැමි ගායනා අතර යාගගී කොටසට අයත් ගායනයක් ලෙසද අපට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ කඩතුරා කවි. ඒ වගේම තමයි දරුවනේ, බෞද්ධාගමික මුහුණුවරක් මෙම ගායනාවල අන්තර්ගත වෙලා තියෙනවා. ශාන්ති කර්මවලදී සුදු පිරුවටයක් ලෙස රංග සැරසිල්ල ආවරණයට භාවිතා කරන තාවකාලික ආවරණය තමයි මේ කඩතුරාව ලෙස අපි හඳුන්වන්නේ. ඒ වගේම විවිධ වූ නාදමාලා අනුව මෙම කවි ගායනා කරන්න පුළුවන්. ආගාතාත්මක, ඒ කියන්නේ පුතේ තාලයක් තැබිය හැකි ගායනා කොටසට මෙම කවි අයත් වෙනවා. ග්‍රාමීය ජන සමාජයේ අවශ්‍යතා පූර්ණ කිරීමට මේ කවි යොදාගෙන තියෙනවා. විශේෂයෙන් සෙත් ශාන්ති අපේක්ෂාවෙන් කෙරෙන ගෘහස්ත හා පොදු ශාන්ති කර්මවලටද මෙම කවි යොදාගෙන තියෙනවා. සිංහල සංස්කෘත හා බැඳුණු සාර ධර්ම, චාරිත්‍ර විදි ඇතුළත් අවස්ථාවලදී මේ කවි ගායනා කරනවා. ඉතින් දරුවනේ, දැන් අපි බලමු නියමිත නාදමාලාවට කඩතුරා කවි කිහිපයක් ගායනා කරන්න. ඔයාලා හොඳින් සවන් දෙන්නකෝ. මාත්‍රා තුනේ තාලය, මැදුම් තනිතිතට අපි මෙන්න මේ කවිය ගායනා කරලා බලමු. සීහින් වෙනස් නාදමාලාවකට තවත් කවියක් අපට ගායනා කරන්න පුළුවන්. ඉතින් ඔයාලා හොඳින් සවන් දෙන්නකෝ මේ කවියටත්.
සිද්ද මුනිදු වැඩ හිඳකෝ මුල විදුරාසන යුද්ධ කරන්නට දස දිම්බර විත් පැරදුන ඇත්ත නොදී හැම පිරිපත උරලා හරි මින
නයිඩුවේ පුතේ, ඔයාලා මේ කවි දෙක හොඳින් සවන් දෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ කඩතුරා කවි වල ඇති සංස්කෘතික පසුබිම පිළිබඳවත් ඔයාලාට පොඩි හෝ දැනුමක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න ටික අපි දැන් ඔයාලගේ ළඟ තියෙන පොත පෑන අරගෙන ලියාගමුකෝ බලන්න. ප්‍රශ්නාංක 1. කඩතුරාවක් යනු කුමක්ද? කඩතුරාවක් යනු කුමක්ද? 2. කඩතුරා කවි ගායනා කරන්නේ කුමන අවස්ථාවලදීද? කඩතුරා කවි ගායනා කරන්නේ කුමන අවස්ථාවලදීද? ප්‍රශ්නාංක 3. මාත්‍රා තුනේ තාලයට අයත් කඩතුරා කවියක් ලියන්න. නැවත සැරයක්, මාත්‍රා තුනේ තාලයට අයත් කඩතුරා කවියක් ලියන්න. හොඳයි දරුවනි, දැන් අපි බලමු අට ශ්‍රේණියට නියමිත ජන ගායනාවල සංස්කෘතික පසුබිම, ඒ ගායනා කරන්නේ කෙසේද කියන සවරන් කවි පිළිබඳව. සවරන් කවි පිළිබඳ හැඳින්වීම හා ගායනා කිරීමට මම දැන් තේජා ගුරුතුමියට ආරාධනා කරනවා.
හොඳයි. දේශීය ගැමි නැටුම් අතරින් ඉතාම අලංකාර වූ ගැමි නැටුම් විශේෂයක් තමයි දරුවනේ සවරන් කියලා කියන්නේ. සවරන් කවි කියලා කියන්නේ. මේ සවරන් කියලා කියන්නේ ලී දෙකක් දෑතින්ගෙන ඒ ලී දෙකේ කෙළවරට දෙකෙළවරට රැලි අල්ලපු ඔයාලා දැකලා ඇති චාමරය මේ හා සමානයි. හැබැයි දෙපැත්තටම රැලි අල්ලපු උපකරණයක්. මේක රංග උපකරණයක්. මේ උපකරණය දෑතින් අරගෙන තමයි නර්තනය කරන්නේ. මේ නැටුමේදී ගායනය කරනු ලබන කවි තමයි මේ සවරන් කවි කියලා කියන්නේ. මේවා ගායනා කරන්නේ විනෝදාස්වාදයේ සඳහා. එතකොට මේ නැටුමත් විනෝදාස්වාදයේ සඳහාම නිර්මාණය වූ ගැමි නැටුමක් වෙනවා. නර්තනය කිරීමට පෙර දෙවියන්ගෙන් අවසර ලබා ගැනීම සුවිශේෂී වූ සංසිද්ධියක්, සුවිශේෂී වූ කාරණයක්. ගැමි නැටුමේ යෙදෙන කාන්තාවන්ගේ ලාලිත්‍ය, ඔවුන් නැටුමට සැරසෙන ආකාරය මේ ගායනාවල අන්තර්ගත වෙනවා. එහෙමනම් අපි බලමු සවරන් නැටුම හා සැබැඳි කවි ගායනා. විවිධ නාදමාලාවන් හා විවිධ තාල රූපවලින් යුක්තයි. අපි බලමු පළමුව මාත්‍රා තුනේ, නැත්තම් මැදුම් තනි තිතට කොහොමද මේ සවරන් කවි ගායනා කරන්නේ කියලා.
පැවිය ගල් රැහෙන් ජය රැස් වටින්නට ඉරිය කර සිතින් ගණ දුරු හරින්නට හරිය තමයි සවරන් ගෙන රඟන්නට සූරිය දෙව් රජුනි අවසර දෙවන් මට.
බලමු අපි දෙවනි කවියට සවන් දීලා. තුනේ තනිතිතට තමයි ඒ ගායනා කළේ. දැන් අපි අහමු මාත්‍රා හතර, ඔව් මහ තනිතිතට ගායනා කරන ආකාරය. අපේ දුවල පුතාලත් මේ කවි ගායනා ලියලා තියෙනවා නම් ඒ පොත් ඒ පාසලේදී පාවිච්චි කරපු ඒ නැටුම් පොත ළඟ තියාගෙන මං හිතන්නේ ගොඩාක් ගුරුවරු මේ වෙනකොට ඒ කවි නම් උගන්නලා තියෙන්නේ. එහෙම නේද නදීකා ටීචර්? ඒවා බලාගෙන ගායනා කරන්න. හොඳයි, අපි ශ්‍රවණය කරමු මාත්‍රා හතරේ තනිතිතට සවරම් කවි ගායනා කරලා. මල්ගාව කවිවලින් මාත්‍රා හතරේ කවියකුත් මාත්‍රා තුනේ කවියකුත් ප්‍රස්තාර කරලා ඔයාලගේ ගුරුතුමියට පෙන්වන්න ඕන. ඒ වගේම තමයි ඔයාලා මේ කවි ලියලා තියෙනවා නම් පුතේ ඒවා හොඳට පාඩම් කරගන්න. ඒවා පාඩම් කරගෙන ඔයාලා දන්නවනේ මාත්‍රා තුනේ තනිතිත ගැන දන්නවා, මාත්‍රා හතරේ තනිතිත ගැන දන්නවා. මේවට මේ નિયમિત නාද මාලාවට අනුව ප්‍රස්තාර කරලා ඔයාලගේ ආදරණීය ගුරුතුමියන්ට හෝ ගුරුතුමන්ලාට පාසල පටන් ගත්තාම මේ පාඩම පෙන්වන්න ඕනේ. එහෙමනම් මම ඊළඟට 9 ශ්‍රේණිය සඳහා નિયમિત ගායනා පාඩමකට සවන් දෙමු. මේ ළඟට නදී කටීච බලාපොරොත්තු වෙන්නේ ඕගලන්ට ගොයම් කැපීමේ කවි පිළිබඳව එහි පසුබිම සහ ගායනා පිළිබඳ අවබෝධයක් ලබා දීමටයි.
හොඳයි තේජක්කේ. කෘෂිකාර්මික ජන සමාජයේ තුල ජීවත් වූ මිනිසා තම වෘත්තීය ලෙස වීගොවිතන යොදාගෙන තියෙනවා. මෙම කවි ජන කවි අතර ජීවන වෘතීන් ආශ්‍රිත කවි ලෙස අපි හඳුන්වනවා. මෙය ආඝාතාත්මක කවි විශේෂයක් ලෙසද අපට හඳුන්වන්න පුළුවන්. මෙම කාර්යයේ යෙදෙන ගොවියා තම ශරීරයට දැනෙන වෙහෙස, මහන්සිය, විඩාව, පාළුව මගහරවා ගැනීම පිණිස ගොයම් කැපීමේ කවි ගායනා කරලා තියෙනවා. මේ ගැමි ජනතාවගේ සහජීවනය ඉස්මතු කරන සාමූහික ක්‍රියාවලියක් ලෙසද අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, මේ ගැමි සමාජයේ දක්නට ලැබෙන සමාජ සාරධර්ම, ඒ වගේම ඔවුන් තුළ පවතින විශ්වාස මෙම කවි නිර්මාණය කිරීමට පාදක වෙලා තියෙනවා. ඒ වගේම සරල තාල රූප හා නාද මාලා අනුව ගැමි බස්වහර පිළිමුපුවන පරිදි මෙම කවි නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් දරුවනේ, දැන් අපි බලමු විවිධ වූ නාද මාලාවන්ට අනුව ගොයම් කැපීමේ කවි කිහිපයක් ගායනා කරන ආකාරය. හොඳින් සවන් දෙන්නකෝ. මාත්‍රා හතරේ තනිතිත, නැත්නම් මහ තනිතිතට මෙන්න මේ ගොයම් කැපීමේ කවිය අපි ගායනා කරලා බලමු. නම්
මැදුම් තනි තිතට මෙන්න මේ කවියත් අපි ගායනා කරලා බලමු. හොඳට සවන් දෙන්නකෝ.
ඉරු දේවියන්
මාත්‍රා තුනේ තාලයටම වෙනස් වූ නාදමාලාවන් එක්ක අපිට මේ කවි ගායනා කරන්න පුළුවන්. අපි බලමුකෝ මාත්‍රා තුනේ තාලයට වෙනස් නාදමාලාවකින් මේ කවිය ගායනා කරලා. කවි හොඳට කටපාඩම් කරගතම යුතුයි. මොකද ප්‍රායෝගික පරීක්ෂණ තුලදී අනිවාර්යයෙන්ම ජීවන වෘතීන් හා ගැමි නැටුම් නර්තනය කරන අවස්ථාවන් තුලදී මේ කවි ගායනා කරමින් නර්තනය කිරීමට පුරුදු විය යුතුයි. ඒ නිසා ඔයාලා හොඳටම මේ කවි ටික කටපාඩම් කරගන්න. දැන් අපි බලමු මේ කවිත් එක්ක මේ සංස්කෘතික පසුබිමත් එක්ක ඔයාලට ලැබුණු මේ දැනුමෙන් මෙන්න මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන්න. 1. ගැමි ගී වර්ගීකරණයේදී ගොයම් කැපීමේ කවි අයත් වන්නේ කුමන කොටසටද? නැවත සැරයක් කියනවා නම්, ගැමි ගී වර්ගීකරණයේදී ගොයම් කැපීමේ කවි අයත් වන්නේ කුමන කොටසටද? ප්‍රශ්නාංක 2. ඉරු දෙවියන්ගේ ඉරගල ගාවා සඳ දෙවියන්ගේ සඳගල ගාවා යන කවිය ගායනා කරන ලද තාල රූපේ නම් කරන්න. යන කවිය ගායනා කරන ලද තාල රූපේ නම් කරන්න. ඉරු දෙවියන්ගේ ඉරගල ගාවා සඳ දෙවියන්ගේ සඳගල ගාවා. ප්‍රශ්නාංක 3. ගොයම් කැපීමේ කවිවල පසුබිම කෙටියෙන් විස්තර කරන්න. ගොයම් කැපීමේ කවිවල පසුබිම කෙටියෙන් විස්තර කරන්න. එහෙමනම් දරුවනේ, අට ශ්‍රේණියට નિયમિત ගායනා අතර සිරසපාද කවි පිළිබඳ හැඳින්වීම හා નિયમિત නාදමාලාවට ගායනා කිරීමට තේජා ගුරුතුමියට මම බාර දෙනවා.
හොඳයි. එහෙමනම් මම දැන් ඔයාලට කියලා දෙනවා ශාන්ති කර්ම විශේෂයක් පිළිබඳව. ශාන්ති කර්ම කවි විශේෂයක් පිළිබඳව. දුවේ පුතේ, ඔයාලා දන්නවා ශාන්ති කර්මයක් කියන්නේ මොකද්ද කියලා? යම්කිසි සිතක් ශාන්තියක් ලබලා දෙන්න කරන ක්‍රියාවක් තමයි ශාන්ති කර්මයක් කියලා කියන්නේ. එතකොට මේ ශාන්ති කර්මයේදී සිතක් ලබන්නේ කවුද? ඔව්, ඔයාලා දන්නවා. ඔව් පුතේ, ලෙඩා අපි හඳුන්වනවා ආතුරයා කියලා. ඉතින් මෙන්න මේ ආතුරයා හෙවත් ලෙඩාගේ හිසේ සිට පාදාන්තය තෙක් වැළඳී ඇති සියලු දොස් දුරු කරලා සෙත් ශාන්තියක් ළඟා කර දීම සඳහා ගායනා කරනු ලබන කවි විශේෂයක් තමයි සිරසපාද කවි කියලා කියන්නේ. පැහැදිලිනේ? සිරසපාද කවි කියලා කියන්නේ යම්කිසි සිතක් ශාන්තියක් ලබන තැනැත්තානේ අපි ආතුරයා කියලා කිව්වේ. මේ ආතුරයාගේ හිසේ සිට දෙපතුල දක්වා තියෙන දෝෂාන්ධකාරයන් දුරු කරලා සිතක් ශාන්තියක් ලබලා දීම නිමිති කොටගෙන තමයි මේ සිරසපාද කවි ගායනා කරන්නේ. දරුවනේ, ඔයාලා දන්නවද මේ සිරසපාද කවි උඩරට, පහතරට, සබරගමු යන සම්ප්‍රදායන් තුනේමත්, ඒ වගේම බලි ශාන්ති කර්ම කියන ශාන්ති කර්මයේත් මේ කවි ගායනා කරනවා. අනිත් කවිවලට වඩා මේ කවිවල භාෂාව ටිකක් විදග්ධයි. සරල නැහැ. පැහැදිලි නේද? සරල නැහැ. විදග්ධ භාෂාවක් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. එක් එක් සම්ප්‍රදායන්ට අනුව නාදමාලාව වෙනස්කම් දක්නට ලැබෙනවා. නාදමාලාවේ වෙනස්කම් දක්නට ලැබෙනවා. එහෙමනම් ඒ වෙනස්කම් හඳුනාගෙන තමයි අපි ඒ කවි ගායනා කළ යුතුවන්නේ. අපි එහෙමනම් සවන් දෙමු මේ සිරසපාද කවිවලට.
සොලසා සංඛය පළමුව පෙරුම් පිරු බලින්දා මෙලෙස මොනින්දු වජ්ජාසන මෙද හිත කෙලෙසුන් බින්දා කලසරගෙන මී කත දුස් කී අනුහස් බලෙන්දා සිරස නලල පැමිණි දෝස දුරනන් මොනි බලෙන්දා
එහෙමනම් අපි තවත් කවියක් රස විඳිමු. හොඳට සවන් දෙන්න. මේ පළවෙනි කවියත් අපි ගායනා කරේ මාත්‍රා හතරේ තනිතිතට. එහෙමනම් දෙවෙනි කවියත් අපි ගායනා කරන්න ලබන්නේ මාත්‍රා හතරේ තනිතිතට.
එදනිරින්දු සදා කලිකු මෙදානු
ඔයාලට කියලා දෙන්න, ඔයාලට ඒ නාදමාලාවට අනුව ගායනා කරන්න, ශ්‍රවණය කරන්න අපි ලෑස්ති වෙලා ආවා. බලමු ඊගාව කවියට සවන් දීලා.
හිස මුව තුල බෙල්ල දෙවුර දැතේ දස ගිලියගිනේ ළමද උතර නාභි කට්ටිය
ආකාරයට අපට සිරසපාද කවි ගායනා කරන්න පුළුවන්. ඉතින් දරුවනේ මං ඔයාලට මේ ආශ්‍රයෙන් ප්‍රශ්න කිහිපයක් සූදානම් කරගෙන ආවා. ඒව ලියාගන්න බලන්න. සිරස පාද කවි ගායනා කරන්නේ හිස්තැනක් දීය. සිරස පාද කවි ගායනා කරන්නේ හිස්තැනක් දීය. හිස්තැනේ ලියන්න ඕනේ සිරස පාද කවි ගායනා කරන්නේ කොහේදීද කියන එක. සිරස පාද කවි ගායනා කරන්නේ කුමක් අරමුණු කරගෙනද? සිරස පාද කවි ගායනා කරන්නේ කුමක් අරමුණු කරගෙනද? උඩ රට පහත රට සබරගමු හිස්තැනක් ශාන්ති කර්මවලදීද සිරස පාද කවි ගායනා කරයි? උඩ රට කමදදා ලියා ගන්න පුතේ. උඩ රට පහත රට සබරගමු හිස්තැනක් ශාන්ති කර්මයේදීද සිරස පාද කවි ගායනා කරයි? හරි, ඒ හිස්තැන් සම්පූර්ණ කරලා ඒ අවශ්‍ය පිළිතුරු ඒ ආකාරයට ලියලා ඔයාලගේ නැටුම් ගුරුතුමියට පාසල පටන් ගත්තාම ඒවා පෙන්නලා ඔයාලගේ නිවැරදිතාවය හදා ගන්න ඕන. එහෙමනම් මම ඊළඟට උගලන්ට නවයේ ශ්‍රේණියේ සඳහා දූල පුතාලා නවයේ ශ්‍රේණියේ සඳහා පාඩමක් තියෙනවා පන්නේලීමේ කවි. මේ පන්නේලීමේ කවි පිළිබඳව අවබෝධයක් ලබලා දෙන්න. ඉහි පසුබිම ඒ වගේම කවි පිළිබඳව විවිධ නාදමාලාවන් පිළිබඳ අවබෝධයක් ලබලා දෙන්න මනදිකා ගුරුතුමියට අවස්ථාව ලබලා දෙනවා.
පන්නේලීමේ කවි පන් කර්මාන්තයට අදාළව පන්නේලීමේ කවි නිර්මාණය වෙලා තියෙනවා කියලා හැමෝම දන්න කාරණයක්. පහත රට ශාන්ති කර්මවලදී පැදුරේ උපත පිළිබඳ කියවෙන කවි ගායනාද දක්නට ලැබීම සුවිශේෂත්වයක්. ගැමි ජනයා තුළ පවතින සාමූහිකත්වය, එකමුතු බව හා සුහදතාවය මෙම කවි ගායනා මගින් විද්‍යාමාන වෙනවා. ඒ වගේම දරුවනේ උඩ රට සොකරි නාටකෙහි එක් අවස්ථාවක් ලෙසද මෙම පන්නේලීමේ කවි ගායනා කරලා තියෙනවා. ගුරුවරයාට විඩාව හැර ගැනීමට පැදුරක් ඉල්ලූ අවස්ථාවේ පැදුරක් නොතිබූ හේයින් විලකට ගොස් පන් උදුරාගෙන විත් පැදුරක් වියා ගන්නා අයුරුද අනුරූපණයෙන් දක්වලා තියෙනවා. ඒ අවස්ථාවන් තුලදී මෙම පන්නේලීමේ කවි ගායනා කරලා තියෙනවා. ඒ වගේම දරුවනේ ජීවන වෘතීන් ආශ්‍රිත ජන ගායනා විශේෂයක් ලෙසද මෙම කවි අපට හඳුන්වන්න පුළුවන්. ආඝාතාත්මක ගායනා කොටසට අයත් කවි විශේෂයක් ලෙසද අපට මේ කවි හඳුන්වන්න පුළුවන්. සරල තාලයකින් හා නාද මාලාවකින්ද යුක්ත වීම මෙම කවිවල ඇති සුවිශේෂත්වයක්. දැන් අපි බලමු පුතේ මාත්‍රා තුනේ තාලයට නැත්නම් මැදුම් තනිතිතට එක් කවියක් ගායනා කරලා. හොඳට සවන් දෙන්න. මේ කවිය මාත්‍රා තුනේ තාලයට ගායනා කරන
ජාන තෙල් සඳුන් වාදලස උමරි කොට
වගේම මේ මාත්‍රා තුනේ තාලයටම වෙනස් වූ නාද මාලාවකින් මෙන්න මේ කවිය අපිට ගායනා කරන්න පුළුවන්.
කොන්නින් කොන්නට පන් නුරා ගන්නේ තැනින් තැනට
තාලයට තමයි මේ කවි දෙකම අපි ගායනා කරේ වෙනස් වූ නාද මාලාවකින්. ඒ වගේම තමයි පුතේ මාත්‍රා තුනේ තාලයට වගේම අපිට දෙතිතේ තාල රූපයට කවියක් ගායනා කරන්න පුළුවන්. 1 2 1 2 3 4 කියන්නේ සුළු මහා දෙතිතේ තාල රූපයට. ඒ වගේම මාත්‍රා තුනේ තාලයටත් මේ කවිය ගායනා කරන්න පුළුවන්. නමුත් අපි දැන් මාත්‍රා තුනේ තාලයට ගායනා කරානේ. ඒ නිසා සුළු මහා දෙතිතට මේ කවිය අපි ගායනා කරලා බලමු. හොඳයි දුවේ පුතේ, දැන් ඔයාලා මේ කවි ටිකට හොඳට සවන් දුන්නා නම්, මේ වගේ තියෙන සංස්කෘතික පසුබිම හොඳට අධ්‍යයනය කරා නම්, මෙන්න මේ ප්‍රශ්න දෙකටත් පිළිතුරු සපයලා ඔයාලගේ පාසලේ ඉන්න ආදරණීය නැටුම් ගුරුතුමීට බාර දෙන්න. අපි ලියාගමු පළවෙනි ප්‍රශ්නය. මාත්‍රා තුනේ තාලයට අයත් පන්නෙලීමේ කවියක් ලියන්න. මාත්‍රා තුනේ තාලයට අයත් පන්නෙලීමේ කවියක් ලියන්න. 2. පන්නෙලීමේ ගායනාවල සංස්කෘතික පසුබිම විස්තර කරන්න. පන්නෙලීමේ ගායනාවල සංස්කෘතික පසුබිම විස්තර කරන්න.
හොඳයි. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අද දින ඔයාලා වෙනුවෙන් මේ ගත කරපු නර්තනය හා සබැඳි කාව්‍යමය හෝරාවෙන් යම්කිසි දැනුමක් අවබෝධයක් ගන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. ඔයාලගේ දැනුම පෝෂණය කරන්න තවත් පාඩමකින් ළඟදීම දිනක හමු වෙනතුරු අපේ පාඩමට සවන් දුන් ඔයාලා හැමෝටම සුපම සුබ සන්ධ්‍යාවක් වේවා. එහෙමනම් නදී කටීච.
ඔව් දුවේ පුතේ, ඔයාලා ඉතාමත් පරිස්සමෙන් කාලේ ගත කරන්න ඕන. හැබැයි පාඩම් වැඩ නම් අතපසු කරන්න එපා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.
එහෙමනම් දරුවනේ, අද අපි ඔයාලගෙන් සමුගන්නවා නැවතත් මෙවැනිම හෝරාවකින් ඔයාලා හමු වෙන තුරු. ආයුබෝවන්.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ 10-11 ශ්‍රේණි සඳහා නැටුම් පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහාවිද්‍යාලයේ තේජා සුදර්ශනී විජේසිංහ ගුරු මෑණියනුත්, දියතලාව මහාවිද්‍යාලයේ නදීකා කුමාරි රත්නායක ගුරු මෑණියනුත්.
ඌවේ කුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ
11 ශ්‍රේණිවල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙනමත් අපි වෙමු පුංචිකෙ